අඟහරුවාදා විදුල ආලින්ද විදුල ළමා ගුවන් විදුලියෙන් සන්තෝෂයේ කතාබහට අපි ආරාධනය කළා බොහොම රාජකාරී මැද්දේ කටයුතු කරද්දී අපිට ඒ අවශ්‍ය දැනුම ඔබට ලබා දීම සඳහා අපි ආරාධනය කළ සුවිශේෂී පුද්ගලයා අද දවසේ මැදිරියට ඇවිල්ලා ඉන්නවා. ඒ තමයි අඟහරුවාද ආලින්දේ අපි ගෞරවයෙන් ආරාධනය කළේ. හෘදය පිළිබඳව ගවේෂණ යෙදෙමින් තමන්ගේ ඥාන ශක්තිය වැඩි දියුණු කරගෙන ඒ අනුන්ට ලබා දීමට කටයුතු කරන ධර්ම උපදේශක සාමින්ද රණසිංහ මහත්මයා. ආයුබෝවන් සුබ දවසක්.
ආයුබෝවන්.
අද දවසේදී අපි කතා බහ කරන්නේ විසක් සතිය තේමා කරගෙන දින විසක් සතිය ගැන කිව්වහම පාරේතුඩේ ගමේ ගෙදරමේ හැමතැනම දැන් අපි දකිනවා මේ විසක් අසිරියට සූදානම් වෙන ආකාරය. දැන් ඒ නිසා අපි මුලින්ම අවධානය යොමු කරන්න කල්පනා කරේ දැන් බුදුදහම ගැන කතා බහ කරද්දී අපි බුදුදහම ගැන හැමදෙනාම කතා බහ කරනවා. බොහෝ දෙනා ඒ පිළිබඳව ਵਿਚාරයට ලක් කළත් බුදුදහම කියන්නේ මොකක්ද කියන දේ හරියටම අඳුනාගෙන තිබෙනවද කියලා ප්‍රශ්නයක්
තියෙනවා. ඔව්. ඇත්තටම බෞද්ධයෙක් අන්‍යාගමිකයෙක්ගෙන් වෙනස් වෙන්න ප්‍රධානම ලක්ෂණයක් තියෙනවා. බෞද්ධයෙකුට පමණයි තිසරණ පිහිටන්නේ. තිසරණ කියන එක තමයි වෙන ආගම් වලින් වෙන දර්ශනයන්ගෙන් මේ බුදුදහම අපිව වෙන් කරලා වෙනම ස්ථානයක අපිව විශේෂ පුද්ගල බවට පත් කරන්නේ මේ තිසරණ අපි හරියටම සමාදන් වුණාම. මේ තිසරණ කියන එක මොකද්ද කියලා අපිට ඇත්තටම හරියට වැටහීමක් නැහැ. බුදුදහම හරියටම ඉගෙන ගත්තාම තමයි තේරෙන්නේ තිසරණ කියන්නේ මොකද්ද කියලා. ඉතින් මේ තිසරණ කියන එක ඉගෙන ගන්න බුද්ධ රත්නය කියන්නේ මොකද්ද? කවුද බුද්ධ රත්නය කියලා කියන්නේ මේ කුමක් සඳහාද? ධර්ම රත්නය කුමක්ද? සංඝ රත්නය කුමක්ද කියලා අපි අවබෝධ කරගන්න ඕනේ. බුද්ධ රත්නය කියලා අපි කතා කරනකොට අපිට නිකම්ම හිතෙනවා පොඩි කාලේ ඉඳලා අපි බෞද්ධ හැටියට හිටපු නිසා බුදුහාමුදුරුවෝ බොහොම උසස් කෙනෙක් කියලා. ඒත් බුදුහාමුදුරුවෝ කොයිතරම් උසස්ද කියලා දැනගන්න ඒ දෙනු ප්‍රමාණවත් මදි. බුදුහාමුදුරුවෝ ගැන හරියට විස්තර දැනගන්න අපිට මේ දැනුම වර්ධනය කරගන්න පුළුවන්. ඒ උන්වහන්සේ කෙරෙහි තියෙන පැහැදීම වැඩි කරගන්න පුළුවන්. උන්වහන්සේ අනෙක් පුද්ගලයන්ගෙන් වෙනස් වෙන කාරණා ගොඩාක් තියෙනවා. එයින් ප්‍රධානම වෙන්නේ උන්වහන්සේට අසාධාරණ ඥාන, ඒ කියන්නේ අන්‍යයන්ට පොදු නොවන ඥාන හයක් තියෙනවා. ඊට අමතරව උන්වහන්සේට විශාරද බව හතරක් තියෙනවා. දස බල තියෙනවා. අපි කද කතා කරමු මොනවද මේ බුදුරජාණන් වහන්සේගේ චතු වෛශාරද ඥාන කියන්නේ? විශාරද බව හතර කියන්නේ. බුදුහාමුදුරුවෝ සරුත්හාමුදුරන්ට විශේෂයෙන්ම දේශනා කරනවා බුදුහාමුදුරුවෝ කොහොමද මේ පිරිස්මද සිංහනාද පවත්තන්නේ? පිරිස්මද තමන් ඒ පිරිසට වඩා උසස් කියලා ප්‍රතිඥා දෙන්නේ කොහොමද? ඉස්ලාම හඳුන්වලා දෙන මොනවද මේ පිරිස් කියලා. මෙතන කියලා තියෙන අට පිරිසක් මැද බුදුරජාණන් වහන්සේ සිංහනාද කරනවලු. කවුද මේ අට පිරිස කියනවනම්? මනුස්ස ලෝකේ පිරිස් හතරක් ඉන්නවා. ප්‍රබල පිරිස් හතරක්. පළවෙනි ප්‍රබල පිරිස තමයි ක්ෂත්‍රීය පිරිස, රජවරු පිරිස. බොහොම කාය ශක්තිය තියෙන, ආයුධ බලය වගේ බොහෝ බල තිබෙන, බොහොම හොඳට ඉගෙනගත්, බොහොම හොඳ දැනුමක් තියෙන රජවරු පිරිසක් ඉන්නවා. ඊට පස්සේ බ්‍රාහ්මණ පිරිසක් ඉන්නවා. ඒ දවස්වල හිටපු විද්‍යාඥයෝ වගේ බොහොම ඉහළට ඉගෙනගත්, ඉතා උසස් දැනුමකින් යුක්ත පිරිසක්. ඊට පස්සේ ගෘහපති පිරිසක් ඉන්නවා. ඒ ගෘහපති පිරිස කියන්නේ සිටුවරු. ඊට අමතරව ශ්‍රමණ පිරිස ඉන්නවා. ශ්‍රමණ පිරිස කියන්නේ ඉතා උසස් සිල් රකින, ඥානෙ දිනු කරපු ශ්‍රමණයෝ. ඊට අමතරව චතුම්මහරජික පිරිස, ඒ කියන්නේ මනුස්ස ලෝකෙට උඩින් තියෙන පළවෙනි දිව්‍ය ලෝකයේ දතරාෂ්ට විරුඩ විරුපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවන රජදරුවන්ගේ යටතේ ඉන්න ධාතුම්මහරජික පිරිස. ඊට පස්සේ ශක්‍රදෙවියෝ යටතේ ඉන්න දෙවෙනි දිව්‍ය ලෝකයේ ඉන්න තෞතසාවිසි පිරිස. ඊට පස්සේ හයවෙනි දිව්‍ය ලෝකයේ පාලනය කරන මාරදිව පුත්‍රයා ප්‍රමුඛ මාර පිරිස. ඊට ඉහළින් තියෙන බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම පිරිස. මෙන්න මේ අට පිරිස මැද බුදුරජාණන් වහන්සේ මේ විශේෂ බල නිසා සිංහනාද පවත්වනවලු, බ්‍රහ්ම චක්‍රය පවත්වනවලු. මේ පළවෙනි විශාරද බව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවලු බුදුරජාණන් වහන්සේ සර්වඥයි. ඒ කියන්නේ සියල්ලම දන්නවා කියලා කිව්වහම දැන් අපි වගේ සාමාන්‍ය පුද්ගලයෝ වගේ නෙමෙයි 이르දි තියෙන ලෝකවල දහස් ගණන් තමන්ගේ ඥාණයෙන් දකින්න පුළුවන් බ්‍රහ්මිය පවා ඒ කිසිම බ්‍රහ්මියෙකුටවත් මාරයෙකුටවත් දෙවියෙකුටවත් ඇවිල්ලා චෝදනා කරන්න බැහැලු. එහෙම කිව්වට බුදුහාමුදුරුව මේ කාරණේ ගැන හරියට අවබෝධයක් නැහැ කියලා. අන්න ඒ නිසා බුදුහාමුදුරුව මේ මම සර්වඥයි මම සියල්ල දන්නවා කියලා සිංහනාද කරනවා. දෙවන කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවලු මම ක්ෂීණාශ්‍රවයි. බුදුරජාණන් වහන්සේ කෙලෙස් සියල්ලම නැති කරලා තියෙනවා. ඉතින් මනුස්සයන්ට නම් හොරෙන් පව් කරන්න පුළුවන් වුණාට දිවස් තියෙන දුර දකින්න පුළුවන්, දුර තියෙන දේවල් අහන්න පුළුවන්, දෙවියන්ට බ්‍රහ්මයන්ට හොරෙන් පවක් කරන්න බොහොම අමාරුයි. ඉතින් එහෙම පුද්ගලයෙකුට ඇවිල්ලා බුදුහාමුදුරන්ට චෝදනා කරන්න බැහැලු. එහෙම කිව්වට බුදුරජාණන් වහන්සේට මේ මේ ක්ලේශය තියෙනවා කියලා. අන්න ඒ නිසාත් බුදුරජාණන් වහන්සේ මේ අට පිරිස මැද සිංහනාද පවත්වනවා. ඊටත් අමතරව බුදුරජාණන් වහන්සේ දේශනා කරාම තුන්වෙනි විශාරද බව මෙන්න මේ මේ දේවල් කරාම නිවන් දකින්නවා කියලා කිසිම දෙවියෙකුට බ්‍රහ්මියෙකුට ඇවිල්ලා චෝදනා කරන්නවත් තර්ක කරන්නවත් බැහැලු. එහෙම කරාට නිවන් දකින්නේ නැහැ. ඒ ටික කරලා විතරක් මදි, තවත් කරන්න ඕනි කියලා. අනික හතරවෙනි විශාරද බව තමයි බුදුරජාණන් වහන්සේ කිව්වම මේ දේවල් කරොත් නිවන් දකින්න බෑ කියලා. කිසිම පුද්ගලයෙකුට ඇවිල්ලා චෝදනා කරන්න බෑලු. ඒ දේවල් කර කරත් නිවන් දකින්න පුළුවන් කියලා. ඉතින් මේ වගේ විශේෂ බල තියෙන නිසා බුදුරජාණන් වහන්සේ අට පිරිස මැද සිංහනාද පවත්වනවා කියලා කියනවා. ඉතින්
මේ කතා බහ දැන් ඉදිරියට ගමන් කරන යන මොහොතේදී දැන් අපි අහගෙන ඉන්න අයටත් පුළුවන් අපිට කතා බහ කරන්න. 268 94 28 අපේ දුරකථනයට කතා බහ කරන්න පුළුවන්. අද විද්‍යුත් මණ්ඩලයේ කතා බහ අපි ඔබට ගෙනෙනවා මේ ආකාරයට. මෙවුරු ගීතයක් අහලා අපි යලෙත් කතා බහට එනවා. මුලින්ම මහය විනාඩි 15යි දැන්.
ඇත්තටම බෞද්ධයෝ හැටියට බුදුරජාණන් වහන්සේව දැනගන්න බුදුරජාණන් වහන්සේ ගැන දැනුවත් වෙන්න ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අප තුල තියෙන ගෞරවය වැඩි වෙනවා. අපි ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ නියම සුදුසු ස්ථානයේහි බුදුරජාණන් වහන්සේ අපි සලකලා එහෙම අපි ගෞරව කරනවාද කියලා අපිට මේ විදිහට හිතලා බලන්න පුළුවන්. අන්තිමට ඔබ පන්සලට ගිහිල්ලා විහාරෙට මල් පහන් පූජා කරන්න ඇවිදගෙන ගිය හැටි. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ කියන්නේ සාමාන්‍ය පුද්ගලෙක් නෙමෙයි. අපි හිතමු අපේ පන්සලකට අපේ රටේ ඉන්න විශේෂ පුද්ගලෙක් ඇවිත් ඉන්නවා කියලා. අපි හිතමු ජනාධිපතිවරයා අපේ පන්සලට ඇවිල්ලා ඉන්නවා. එතකොට අපි පන්සලේ හැසිරෙන්නේ වෙනදා හැසිරෙන ආකාරයටද? මොකද අපි ජනාධිපතිතුමා දැක්කත් නැතත් කවුරු හරි කිව්වොත් මේ අහවල් ගොඩනැගිල්ල ඇතුලේ නායකහමුදුරුවත් එක්ක ජනාධිපතිතුමා ඇතුලේ සාකච්ඡා කරනවා කියලා අපි වෙනදා තරම් සද්ද කරන්නේ නැහැ. අනිත් එක වෙන වෙන වැඩවල යෙදෙන්නේ නැහැ. අපි බොහොම ඕනෑකමින් ගෞරවයෙන් ඒ දිහා අවධානය යොමු කරගෙන අපේ ළමයෙකුටවත් එහෙම දුවන්න දෙන්නේ නැහැ, සද්ද කරන්න දෙන්නේ නැහැ. බලන්න අපි ජනාධිපති කියන පුද්ගලයාට කොච්චර සලකනවද. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ ජනාධිපති වගේ පුද්ගලෙක්ද? නැහැ, ජනාධිපති කියන පුද්ගලයාත් විශේෂ පුද්ගලෙක්. ඒ වුණාට රජ කෙනෙක් වගේ නෙමෙයි. ජනාධිපති කියන්නේ తాවකාලිකව රට පාලනය කරන්න බාරගත් පුද්ගලෙක්. රජ කියන්නේ එහෙම නෙමෙයි. රජ කියන්නේ මුළු රටම අයිති, රටට ඕනෑම දෙයක් කරන්න පුළුවන්, රටෙන් කොටසක් විනාශ කරන්න හරි රටෙන් කොටසකට ඕන දෙයක් කරන්න මුළු රටම උනත් ඕනද කාට හරි රටම උනත් දෙන්න පුළුවන්, නැත්නම් රටේ ඉන්න ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කරන්න පුළුවන් තරම් අයිතියක් තියෙන පුද්ගලෙක් රජ කෙනෙක් කියන්නේ. මේ ලංකාව වගේ පොඩි රටක රජ කෙනෙක්ද බුදුහාමුදුරුවෝ කියන්නේ? නැත්නම් බුදුජානන් වහන්සේ කියන්නේ? නෑ, ඊට වඩා වෙනස්, ඊට වඩා අති උතුම් කෙනෙක්. එහෙමනම් ඉන්දියාව වගේ විශාල රටක රජ කෙනෙක්ද? එහෙම නැත්නම් ඇමරිකාව වගේ දැනට බලවත් රටක රජ කෙනෙක්ද? නැහැ. සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවනේ දෙවියන්ටත් දෙවියෙක් වගේ, බ්‍රහ්මයන්ටත් බ්‍රහ්මයෙක් වගේ, දේවාති දේව, බ්‍රහ්මාති බ්‍රහ්ම කියලා තමයි අපි බුදුරජාණන් වහන්සේව හඳුන්වන්නේ. ඒ අපේ පැරණෝ එහෙම හැඳින්නුවේ අපේ පැරණන්ට බුදුරජාණන් වහන්සේ කෙරෙහි නියම ගෞරවය තිබ්බ නිසා. එතලා බලන්න අපි බුදුරජාණන් වහන්සේට නියම ගෞරවය දක්වනවාද? හිතලා බලන්න කෙනෙක් සම්මුඛ සාකච්ඡාවකට යනවා, සම්මුඛ පරීක්ෂණයකට යනවා නම් ඒ කාමරයට ඇතුල් වෙනකොට දොර අරින්නේ කොහොමද? දොරෙන් ඇතුල් වෙන්නේ කොහොමද? මොන ගෞරවයකින්ද ඇතුල් වෙන්නේ? මොන ඕනෑකමකින්ද? බලන්න කල්පනා කළා මීට කලින් සරේ විහාරයකට ඇතුල් වෙනකොට ඒ වගේ ගෞරව බයපක්ෂපාතකමකින් අපි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියලා හිතාගෙන ඒ ස්ථානෙට ඇතුළු වුණාද? නිශ්ශබ්දව අවධානය යොමු කරමින් ඒ දෙසට ගියාද? ඉතින් මෙහෙම කල්පනා කරාම අපිට තේරෙන්න පුළුවන් අපි කොහෙද ඉන්නේ, අපේ ගෞරවය කොහෙද තියෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මෙන්න මේම ගාථාවක්. තිත්තන්තේ නිබ්බුතේ ඡාපි සමේ චitte සමම් පලං චේතෝ පනිදි හේතුච්ච සත්තා ගච්ඡanti සුගති. වැඩ ඉන්නකොට හෝ පිරිනුවන් පෑවට පසුව හෝ සිත සමකලොත් ඵලය සමානයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ජීවමානව අපිට ලැබුණොත්, දකින්න ලැබුණොත්, මොනවාරි පූජා කරන්න ලැබුණොත්, අන්නේ පූජා කරන වෙලාවේ අපි තුල ඇති වෙන සිත්වල ඒ සිත්වලට සමාන සිත් අපි දැන් ඇති කරගත්තොත් ඒ චේතනාවට සමාන චේතනාවක් අපිට ඇති වෙනවා. එතකොට ප්‍රතිඵලය සමානයි. අන්නේ මේ විදිහට සිත පැහැදිලි කරගත්තොත්, තහද ගත්තොත් සත්වයන්ට සුගතියට යන්න පුළුවන්. සුගතිය කියන්නේ මනුස්ස ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකට යන්න පුළුවන් කියලා. මෙන්න මේ ආකාරයට තමයි බුදුරජාණන් වහන්සේ කී පැහැදිලි කියන්නේ. ඉතින් මේක එකපාරට අමාරු වැඩක් වගේ තේරුණාට ක්‍රමානුකූලව ඉගෙන ගන්නකොට, ක්‍රමානුකූලව පුහුණු වෙනකොට අපිට බුදුරජාණන් වහන්සේ සැබෑවටම කොයි වගේද කියලා අවබෝධ වෙනවා. එතකොට අපිට පුළුවන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේදී අපිට ලැබුණ අවස්ථාවක් වගේ මේ අවස්ථාව ප්‍රයෝජනෙට අරගෙන ඉතා උසස් කුසල කර්මයක් කරගන්න.
අවු දැන් මෙහෙම කතා බහ කරද්දී දැන් වර්තමානයේ අපේ කරුණ පරපුර මොනතරම් බුදුදහමත් එක්ක ඇලුම් කරනවාද? නැත්නම් බුදුදහමත් එක්ක මිතුරුකම් දක්වනවාද? නැත්නම් අපේ ගමේ පන්සලට අපේ ගොස් අඳුම තරමේ බොහෝ දිනයකටවත් අපේ ආගමන කෝලව හැසිරෙනවාද? නැත්නම් නිවහනේ තිබෙන්නා වූ බුද්ධ බිඳුවරට අපේ දවසට පහලක් පත්තු කරනවාද? සහ මේ වේ ගත කරන්න මේ කාලේ ගත කරන්න දෙමාපියන්ට දරුවන් එක්ක විනාඩි 5ක් හෝ 10ක් එකට බුදුන් වඳින්න වෙලාවක් නැද්දයි මේ වෙලාවක් නැත්නම් දැන් මේ ගෝලීය කරන ඇත්ත එක්ක මේ කැරකෙන චක්‍රාමලියත් එක්ක ආර්ථිකය ප්‍රමුඛ කරගෙන මේ දේවල් දුරස් වෙලා තියෙනවා. ඉස්සර නම් අපි දන්නවා අපේ දැන් පරම්පරාවලට එහාට ගියාම ආචාර්යසිය කාලේ වුණාම ඒ කාලය තුල දෙමාපියන් දරුවන් මුණුබුරන් මේ හැම දිනකටම හැකියාව තිබුණා එකට එකතුව පහලක් පත්තු කරලා බුදුන් වඳින්න. දැන් අද කාලේ මෙන්න දේවල් සිදු වෙන්නේ නැහැ. ඇයි මේ දේවල් වලට මෙහෙම වෙලා තියෙන්නේ?
බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා කෙනෙක්ගේ හිත එකඟ වෙන්න ඔහු දවසක් තුල සිද්ධ කරන නැත්නම් යෙදෙන කාර්යයන් විවිධ කාර්යයන් වල ප්‍රමාණය අඩු කර ගන්න ඕනේ කියලා. ඒක කර්ණිමි සූත්‍රයේ දේශනා කරලා තියෙනවා අප්පකිච්චෝ කියලා. අප්පකිච්චෝ කියන්නේ අල්ප වූ කෘත්‍ය තියෙන කෙනෙක් වෙන්න ඕනේ. මේ අල්ප වූ කෘත්‍ය කියලා කියන්නේ වැඩ කරන්නේ නැති කෙනෙක් නෙමෙයි. විවිධ වර්ගයේ වැඩ ගොඩක් කරන්නේ නැති කෙනෙක්. ඒ කියන්නේ දවස පුරා වැඩ 10ක් 15ක් යොදාගෙන විවිධ වර්ගයේ වැඩ වලට හිත යොමු කරාම හිත එකඟ වෙන්නේ නැතු යනවා. ඉතින් හිත එකඟ නැති කෙනාට ඉක්මනට කේන්ති යනවා. ඉක්මනට අමතක වෙනවා. ඉතින් එයාට වැඩිහිටියන්ට ගෞරව කරන්න මතක් වෙන්නේ නැහැ. පිළිවුත්තන්ට පුදන්න මතක් වෙන්නේ නැහැ. ඉතින් එයාට තම තමන්ගේ අවශ්‍යතා අනුව ක්‍රියා කරන රොබෝරෙක් වගේ අවශ්‍යතා අනුව දුවනවා මිසක් එයාට බෑ මේ දැන් මොකද්ද මම කරන්න සුදුසු? මගේ தත්ත්වය මොකද්ද? මගේ බුද්ධිය මොකද්ද? සාමාන්‍ය මට වඩා බුද්ධිය අඩු කෙනෙකුට වඩා මම වෙනස් වෙන්නේ කොහොමද කියලා හිතන්න එයාට වෙලාවක් එන්නේ නැහැ. මෙන්න මේ වගේ වැඩ අධික වීම තමයි ඉතින් මෙතන තියෙන ප්‍රධානම කාරණේ. අපිට උත්සාහ කරොත් අපිට තියෙන වැඩ ප්‍රමාණය වැඩ ගොඩාක් එක දවසකට කලවම් කරන්නේ නැතුව, යොදාගන්නේ නැතුව ඒවට වෙන වෙනම දවස් වෙන් කරලා තියාගන්න පුළුවන් නම් අපිට පුළුවන් අපේ මනස සහනෙන් තියාගන්න. ඒක මේට අපේ හිත එකගත් වෙනවා. අපි කරන හැමදේම වඩා ප්‍රතිඵලදායක විදිහට කරගන්න අපිට පුළුවන් වෙනවා කියන එක තමයි කියන්න තියෙන්නේ.
දැන් අපි කතා බහ කරා බුද්ධ රත්නය පිළිබඳව. දැන් අපිට කියන්න ධර්ම රත්නය පිළිබඳව කතා බහ කරාම කොහොමද අපිට මේ දේ පැහැදිලි කරන්න පුළුවන්?
ඔව්, ධර්ම රත්නය කියලා කියන්නේ උතුම් වූ බුදුරජාන් වහන්සේ ඒ තැන්වලදී දේශනා කරපු ධර්ම කාරණා ආනන්ද හාමුදුරන්ට සංක්ෂේප වශයෙන් කෙටියෙන් දේශනා කළා. ඉතින් බුද්ධ පරිනිර්වාණයෙන් පසු ප්‍රථම ධම්මසංගායනාවේදී ආනන්ද මහතෙරුන් මෙන්න මේ ඒ ධර්ම රත්නය ධර්ම ස්කන්ධ 84000 අපිට ලැබෙන්න දායක වුණා. ඒකෙන් ආනන්ද මහතෙරුන් සූත්‍ර පිටකේ ධර්ම කාරණා 21000ම දේශනා කළා. උපාලි හාමුදුරුව විනය පිටකේ ධර්ම ස්කන්ධ 21000ම දේශනා කළා. මේ ආකාරයට අපිට ධර්ම රත්නය කියලා ලැබිලා තියෙන්නේ ආනන්ද හාමුදුරුව එදා ඒ ප්‍රථම ධම්ම සංගායනාවේදී දේශනා කළ ප්‍රමාණය තමයි. දැන් කොහෙද මෙන්න මේ ධර්ම රත්නය ලැබිලා තියෙන්නේ? මේක මෙහෙම කියනකොට සමහරු හිතන් ඉන්නවා අපිට අහන්න හම්බ වෙනවා ධර්ම රත්නය වෙනස් වෙලා ඇති. මේ ධර්මය දැන් අපිට මේ බුදුහාමුදුරු කීපකම නෙමෙයි තියෙන්නේ කියලා. ඒ ගැන කතා කරද්දී මම හිතනවා සුදුසුයි කියලා, කොහොමද මේ ධර්මය ලැබුණේ කියලා කියන්න. බුදුරජාණන් වහන්සේ පින්වන් පාණ්ඩ කලින් සරියුත් හාමුදුරුව මුගලන් හාමුදුරුව වගේ මහරහතන් වහන්සේලා පින්වන් පැව ගොඩක්. රාහුල හාමුදුරුව, නන්ද හාමුදුරුව වගේ මහරහතන් වහන්සේලා පින්වන් පැවවා. බුදුරජාණන් වහන්සේ පින්වන් පාට පස්සේ වැඩ හිටියේ අනුරුද්ධ මහරහතන් වහන්සේ, කාශ්‍යප මහරහතන් වහන්සේ, උපාලි මහරහතන් වහන්සේ, ආනන්ද තෙරුන් වගේ 80 මහ ශ්‍රාවකයන්ගෙන් කීප දෙනයි. මේ උපාලි මහරහතන් වහන්සේ ගණන් කරන්න බැරි තරම් පිරිසකට ත්‍රිපිටක ධර්මයේ දෙනවා කියලා කියනවා. අන්න ඒ ගෝල පිරිසෙන් ප්‍රධානම මහරහතන් වහන්සේලා 1000කින් අග්‍ර හාමුදුරුව තමයි දාසක කියන මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ පස්සේ පරම්පරාව නියෝජනය කළේ සෝනක කියන මහරහතන් වහන්සේ. ඒ සෝනක කියන මහරහතන් වහන්සේ ළඟට සිග්ගවයි චණ්ඩවජ්ජී කියලා දෙදෙනෙක් ඇවිල්ලා යාලු 500ක් එක්ක මහාන වෙනවා. මේ දෙවන ධම්ම සංගායනාව පවත්වන්න යෙදෙන්නේ මේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100කට පස්සේ. ඒ කාලේ වැඩ ඉන්නවා බුදුහාමුදුරුවෝ සියසිම්ම දුටු මහරහතන් වහන්සේලා 8 නමක්. ඉතින් උන්වහන්සේලාගේ ප්‍රධාන හාමුදුරුව තමයි රේවත හාමුදුරුව කියන්නේ. ආනන්ද හාමුදුරුවන්ගේ ගෝල නමක්. ඉතින් මේ ආනන්ද හාමුදුරුවන්ගේ ශිෂ්‍යෙක් වූ රේවත මහරහතන් වහන්සේ කල්පනා කරනවා නවත ධර්ම සංගායනාවක් තියන්නේ කවදද කියලා දැනගන්නවා. අවුරුදු 200 ගණන් වලදී තමයි ඒ දෙන්නේ. ඒක කවුද කරන්නේ? කවුද ඒක කරන්න සුදුසු කියලා. ඉතින් ආවුෂ පිරිහිච්ච 30 කියලා බ්‍රාහ්මීක ඉන්නවා දැකලා ඒ බ්‍රාහ්මීයට ගිහිල්ලා ආර්දනා කරනවා මනුස්ස ලෝකෙ ඉපදෙන්නේ කියලා. ඇවිල්ලා උපාලි හාමුදුරන් ගෝල පරම්පරාවේ සිග්ගවයි චණ්ඩවජ්ජී කියන රහතන් වංශල දෙන්නට උපදෙස් දෙනවා. ඒ 30 බ්‍රාහ්මීයා මනුස්ස ලෝකෙ ඉපදුනහම මහාන කරලා ත්‍රිපිටක ධර්මය උගන්වන්න ඕන කියලා. මේ 30 බ්‍රාහ්මණය තමයි පසු කලක මොග්ගලී පුත් 30 මහරතන් වහන්සේ. ඉතින් උන්වහන්සේ නිසා තමයි උන්වහන්සේගේ ගෝලෙක් වූ නීග්‍රෝධ සාමණේරෝ හිඳ තමයි ධර්මාසුක රජුළු බුද්ධාගමට එන්නේ. මොග්ගලී පුත් 30 මහරතන් වහන්සේගේ ප්‍රධානම ගෝලෙක් තමයි මිහිඳු මහරතන් වහන්සේ. මිහිඳු මහරතන් වහන්සේ තමයි ලංකාවට මේ අපිට මේ ත්‍රිපිටක ධර්මය දායාද කළේ.
උදසම 9 විනාඩි 33 දෙන්නා කතා බහ කරන්න බොහෝ දේවල් තිබෙනවා. නමුත් අපි ඊට මත්තෙන් මෙවරුගේ තැක් අහලා යලි කතා බහට එනවා. 9 විනාඩි 38 වන විට අපි අදවසේ කතා බහ තවත් පැත්තකට යොමු කරන්න සූදානම් වෙලා ඉන්නවා. දැන් අපි කතා බහ කළා බුද්ධ රත්නය කියන්නේ මොකක්ද? ධර්ම රත්නය කියන්නේ මොනවද? එහෙනම් මට හිතෙනවා ධර්ම රත්නය ගැන තවත් කතා බහ කරන්න දේවල් තියෙනවා.
ඔව්. ඇත්තටම කියනවා නම් අපි කතා කර කර හිටියේ අපිට කොහොමද මේ ධර්ම රත්නය ලැබුණේ? බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236කට පස්සේ ධර්මාශෝක රජුගෙන් මෙහෙමින් මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට බුද්ධ ධර්මය රැගෙන ආවා. ඊට පසුව බොහෝම ශීඝ්‍රයෙන් ලංකාව තුළ බුද්ධ ධර්ම ව්‍යාප්ත වුණා. ඉන්දියාවෙත් බුද්ධ ශාසනය බොහොම හොඳින් තිබෙන කාලයක, ඒ කියන්නේ ඉන්දියාවේ නාගසේන මහරහතන් වහන්සේ වැඩ සිටියේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 500කට පස්සේ. ඊටත් කලින් ලංකාවේ බුද්ධ වර්ෂ 456 දී ත්‍රිපිටකය ග්‍රන්ථ ආරූඪ කළා. අපිට සැකයක් වෙන දෙයක් නෑ ඇත්තටම මේ නිර්මල බුදුදහම දෙන්නේ ග්‍රන්ථ ආරූඪ වුණේ කියලා. අනිත් කාරණේ තමයි ධර්මාශෝක රජුරෝ ලංකාවට විතරක් නෙමෙයි බුදුදහම පැතිරෙව්වේ. බුරුමය, කාම්බෝජය, ලාඕසය වගේ දැනට තෙරවාදයේ පවතින රටවල් වලට විතරක් නෙමෙයි බටහිර දෙසින් ග්‍රීසිය දක්වාම බුද්ධහම පැතිරෙව්වා කියලා තමයි අපේ ඉතිහාස පොත්වල සඳහන් වෙන්නේ. මොකද මිනිදු රජුරෝ කියන රජ ඉඳලා තියෙන්නේ ග්‍රීසියේ. මිනෙන්ඩර් කියන රජුරෝ බවට පුරාවිද්‍යා ජුලෙන් හොයාගෙන තියෙනවා. දැන් මේ අපිට ලැබිලා තියෙන බුද්ධ ජයන්ති පොත් මුද්‍රණය කරලා තියෙන්නේ බුරුමේ, තායිලන්තයේ, ඉන්දියාවේ, ලංකාවේ ලැබුණ තල් පොත් සංසන්දනය කිරීමෙන්. ඉතින් අපිට පේන විශේෂ කාරණයක් තමයි මේ සංසන්දනයේදී එච්චර ලොකු වෙනසක් සඳහන් වෙලා නැහැ. සමහර වචනවල කොටසක්, ඒ කියන්නේ අකුරු ප්‍රමාණයක් විතර වෙනස් වෙලා තියෙනවා පේනවා. කාට හරි ඉගෙන දැනගන්න ඕන බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව බලලා ඒ ග්‍රන්ථමාලාවේ හැම පිටුවකටම පල්ලෙහින් සටහනක් වශයෙන් දීලා තිනවා මේ සියම් පොත්වල, එහෙම කියන්නේ තායිලන්තයේ පොත්වල වෙනසක් තියනවද, බුරුමේ, එහෙම නැත්නම් බ්‍රහ්ම රටේ 6 වෙනි සංගානාවත් එක්ක බලනකොට වෙනසක් තියනවද කියලා. එතකොට අවබෝධ කරගන්න පුළුවන් කොච්චර නිර්මලව මේ බුදුදහම අපි අතරපත් වෙලා තියෙනවද කියලා. ඒක අවබෝධ කරගන්න පුළුවන් පුද්ගලයාට පුළුවන් ධර්ම රත්නය ගැන සම්පූර්ණ පැහැදීම ඇති කරගෙන මේ ත්‍රිපිටක ධර්මයේ හදාරන්න.
දැන් එහෙම කියද්දී, දැන් බුදුදහම ගැන කියද්දී, බුදුරජාණන් වහන්සේ ගැන කියද්දී අපි කොහොමද බුදුරජාණන් වහන්සේව අඳුනාගන්නේ? මොන ලක්ෂණ වලින්ද?
ඔව්, ඇත්තටම දැන් මේ දවස් බොහෝ බෞද්ධයෝ හිතන් ඉන්න එකක් තමයි අපිට බුදුරජාණන් වහන්සේ වැඩ හිටියානම් මීට වැඩිය හොඳින් සහනයක් ලබා ගන්න තිබ්බා, නිවන් දකින්න තිබ්බා, මාර්ගඵල අවබෝධ කර ගන්න තිබ්බා, රහතන් වහන්සේලා හිටියානම් අපිට ගොඩක් ලොකු පින් කර ගන්න තිබ්බා කියන එක. මේ தත්ත්වය ඇත්තටම එහෙමමද? මේ தත්ත්වයේ දැන් අපිට මේ தත්ත්වය ඇති වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ නැතිකම හින්දාමද? රහතන් වහන්සේලා නිතර අපි ළඟට එන්නේ නැති හින්දාද? හරියට හදාලා බලුවොත් තේරෙනවා ඒ දවස්වලත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉඳද්දී ලක්ෂ ගණන් කෝටි ගණන් රහතන් වහන්සේලා වැඩ ඉඳද්දී සමහර පුද්ගලෝ බුදුරජාණන් වහන්සේට ගාවට ගිහිල්ලා නැහැ. බොහොම ටික දෙනා ගිහිල්ලා තියෙන්නේ. ඒ හිටපු ප්‍රමාණයෙන් ටික දෙනා. බොහොම විශාල පිරිසක් ගියාට වැඩි හරියක් පිරිස් එහෙම බුදුරජාණන් වහන්සේට ගරු කරලා නැහැ. අනිත් එක බුදුරජාණන් වහන්සේ අඳුනන්න පුළුවන්ද කියන එකට හරි උත්තරයක් දෙන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේව දැකලා අඳුනගත්ත නැති පිරිස් ඉන්නවා. හොඳම උදාහරණය තමයි මජ්ක්‍ධිම නිකායේ ධාතු විභංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න පුක්කුසාති රජ බුදුරජාණන් වහන්සේ ගැන ආරංචි වෙලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහන වෙලා සරත් නුවර දෙසට ගමන් කරනවා. ඉතින් ඒ අතර වාරයේදී රජගහ නුවරදී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ සමග එක රැයක් ගතකරන පුක්කුසාති භික්ෂුවට ලැබෙනවා. ඒ පුක්කුසාති භික්ෂුව බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකම් අඳුනගන්නේ නැහැ මේ වැඩ ඉන්නේ භාගතුන් වහන්සේ කියලා. ඉතින් එතකොට හිතා ගන්න පුළුවන් කොහොමද මේ බුදුරජාණන් වහන්සේ අඳුරගත්තේ කියලා. අඳුනගෙන තියෙන්නේ ප්‍රඥාවෙන්ම තමයි, රූපයෙන් නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේ හැම විටම රැස් විහිදුමින් වඩින්නේ. අනිත් එක බුදුරජාණන් වහන්සේට විතරක් නෙමෙයි රැස් විහිදන්න පුළුවන් වෙලා තිබුණා. ඉරුදිමතුන් ගොඩක් ඒ දවස්වල වැඩ හිටියා. අනිත් එක රන්වන් සිරුරු තියෙන බුදුරජාණන් වහන්සේට විතරකුත් නෙමෙයි. සූත්‍රයේ සඳහන් වෙන පරිදි පුක්කුසාති භික්ෂුවත් රන්වන්, බුදුහමදුරත් රන්වන්. ඒ හින්දා අඳුරගන්න බැරි වුණා කියලා තමයි ඒ පුක්කුසාති භික්ෂුව ක්ෂත්‍රිය කුලේ, බුදුරජාණන් වහන්සේ ක්ෂත්‍රිය කුලේ. ඉතින් ඒ නිසා අඳුරගන්න බැරි වුණා කියලා තමයි කියන්නේ. දැන් බලුවාම අපිටත් බුදුරජාණන් වහන්සේ හම්බුනොත් අඳුරගන්නේ කොහොමද කියලා ලොකු ප්‍රශ්නයක් එනවා. ඒකට ඉතින් තියෙන හොඳම පිළිතුර තමයි ධර්ම රත්නය හදාරන්න හදාරන්න ධර්මයේ අවබෝධයෙන් අවබෝධ වෙන්න බුදුරජාණන් වහන්සේ අපි තුලම ඉන්නවා, අපි ළඟම ඉන්නවා වගේ අපිට හැඟෙන්න පටන් ගන්නවා.
ව්‍යාකරණ අපි හැම කතා බහ කරන්නේ දැන් බුද්ධ ධම්ම රත්නන් ගැන කතා බහ කළා. සංඝ රත්නය පිළිබඳව කතා බහ කරද්දී අපි කොහොමද මේ කාරණාව පැහැදිලි කරන්නේ?
සංඝ රත්නය කියලා සඳහන් වෙන්නේ අතීතයේ වැඩ සිටි රහතන් වහන්සේලා සහ ආර්යයන් වහන්සේලා සහ වර්තමානයේ වැඩ ඉන්න සංඝයා වහන්සේ ඇතුළු අනාගතයේ වැඩ ඉන්න සංඝයා වහන්සේලා තමයි සාමාන්‍ය සංඝ රත්නය කියලා කියන්නේ. මේක විස්තර කරනවා නම් සංඝ රත්නය කියන්නේ මොකද්ද කියලා, අඤ්ඤා කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ගෙන් පටන්ගෙන සරියුත් හාමුදුරුව ප්‍රමුඛ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම ප්‍රමුඛ 80 මහා ශ්‍රාවකයෝ සහ සෙසු මහරහතන් වහන්සේලා, ඊට පස්සේ ඒ සාමාන්‍ය රහතන් වහන්සේලා, අනාගාමී වහන්සේලා, සකදාගාමී වහන්සේලා සහ සෝවාන් වහන්සේලා ගින් සමන්විත වෙච්ච මහා සංඝ රත්නය කියලා තමයි සඳහන් කරන්න වෙන්නේ. සංඝයා වහන්සේ කවුද කියලා දැනගන්න සංඝ ගුණ අවබෝධ කරගන්න ඕනේ. ඇත්තටම දැන් අපි බුදුරජාණන් වහන්සේ ගැන කතා කරනකොට බුදුරජාණන් වහන්සේ අඳුරගන්න බුදුරජාණන් වහන්සේ ගුණ දැනගන්න ඕනේ. ධර්මයේ අඳුරගන්න ධර්මයේ ගුණ දැනගන්න ඕනේ. ඉතින් මේක එකපාරටම කෙනෙකුට එහෙම අවබෝධ වෙන්නේ නැහැ. උත්සාහ කරන කෙනාට ඒ උත්සාහය අහක යන්නේ නැහැ.
දැන් අපි කතා බහ කරගෙන ඉන්න අපේ පවද උපදේශකතුමන් එක්ක සමින්ද රණසිංහ මහත්මයා අපට කියන්න දැන් කියන්න දේවල් ගොඩක් තියෙනවානේ. එතන දැන් මේ වඩාත්ම කියන්න දෙයක් තියෙනවා කියලා මට හිතෙනවා ඔබතුමාට දැන්.
ඔව් ඒක තමයි දැන් අපි කල්පනා කරේ මේ දැන් අපි කතා කර කර හිටියේ බුදුරජාණන් වහන්සේ අප්‍රසිද්ධ වෙෂයෙන් එක භික්ෂුවක් හම්බෙච්ච මොහොතක්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ඊට වඩා වෙනස් ආකාරයෙන් සමහර භික්ෂුන් හම්බෙලා තියෙනවා. පිප්පලි මානවක කියන්නේ ගිහි කල මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ නාමය. මේ පිප්පලි මානවක බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මහන වෙලා බුදුරන් වහන්සේ වැඩ සිටින නගරයේ දෙසට ගමන් කරනකොට එක්තරා තුම්මං සන්ධියකදී පිප්පලි මානවකයි ඒ භද්‍රකාපිලාණියයි තීරණය කළා පැවිද්දන් හැටියට එකට යෑම සුදුසු නැහැ. එහෙනම් අපි පාරවල් දෙකකින් ගෙනියලා යන්න ඕන කියලා. ඉතින් මේ අවස්ථාවේ දෙදරාගේ එකඟත්වයෙන් පාරවල් දෙක වෙන් වෙලා යන්න තීරණය කළාම ඒ භද්‍රකාපිලාණිය තුන්වරක් දක්ෂිණාවර්තව පැදකුණු කරලා, ඒ කියන්නේ දක්ෂිණාවර්තව පැදකුණු කරන ගමන් හතර පොලකින් වඳිනවා. එහෙම වැඳලා මහකාශ්‍යප හාමුදුරන්ට සමුදෙනවා. අන්නේ වෙලාවේ පොළොව කම්පා වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ආවර්ජනය කළ බලනවා ඇයි මේ පොළොව කම්පා වුනේ කියලා. බුදුරජාණන් වහන්සේගේ නුවණසට වැටහෙනවා මේ මහකාශ්‍යප භික්ෂුව තමන් උදෙසා මහනෙල ඒ තමන් දෙසට ගමන් කරනවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙර ගමන් කරනවා. රජගහනුවර ඉඳලා තුංගව්ව පමණ නාලන්දාව දිසට ගමන් කරලා බහුපුත්‍රික කියන නුගරුක මුල වැඩ සිටිනවා. ඉතින් මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින්නේ අප්‍රසිද්ධ වෙෂෙන් නෙමෙයි. අසූරියනක් පමණ බුදුරස් විහිදුවමින් සවනක් රශ්මි පුඤ්ජයන් මුළු වනයේ පුරාම ඒ රශ්මි පුඤ්ජයන් එක එක පාටින් ගිහිල්ලා ගස්වල වැදිලා නැවත නැවත විසිරලා තැන් තැන්වල ගිහිල්ලා විසිරෙන විදිහේ ඉතාම ආශ්චර්යමත් පෙරහරක් පාමින් තමයි බුදුරජාන් වහන්සේ වැඩ සිටියේ. ඒ පිප්පලි මහණකත් ඇත්තටම බුදුරජාන් වහන්සේ ගාවට වැඩි නැමි නැමි බොහොම ගෞරවයෙන් වැඳ වැඳ තමයි බුදුරජාන් වහන්සේ ගාවට ආවේ. ඇවිල්ලා ප්‍රකාශ කළා ඔබ වහන්සේ මගේ ශාස්ත්‍රවරයා, මම ඔබ වහන්සේ වෙනුවෙන් පැවිදුණේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ඔව් කාශ්‍යප ඔබගේ ශාස්ත්‍රවරයා මම වෙනින් තමයි ඔබ පැවිදුණේ. හැබැයි යම් කිසි කෙනෙක් ඔබ රවට්ටන්න දන්නේ නැතුව දන්නවා කියලා කිව්වනම්, දකින්නේ නැතුව දකින්නවා කියලා කිව්වනම් ඔහුගේ හිස ගහකින් ගෙඩියක් නටුවෙන් ගිලිහිලා බිම වැටෙනවා වගේ ඔහුගේ හිස බිමට වැටෙනවා කියලා. ඒ කියන්නේ ඒ තරම් ගුණ තියෙන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පවා බුදුරජාණන් වහන්සේට ඉතාම ඉහෙලින් ගෞරව කළා. අනිත් කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ කොච්චර ගුණවත්ද කියන එක කිසිම කෙනෙකුට මනින්න බෑ. කොටින්ම කියනවා නම් බුදුරජාණන් වහන්සේගේ උසවත් මනින්න බෑ. එක්තරා බමුණෙකුට හිතුණා බුදුරජාන් වහන්සේ කොච්චර උසද කියලා බලන්න. එක දවසක් බුදුරජාන් වහන්සේ වඩිනකොට මේ බමුණා උණ ගහක දුරවල් ලකුණු කරගෙන උස ලකුණු කරගෙන බලන් හිටියා. ඉතින් ඒ දවසේ බුදුරජාන් වහන්සේගේ උස මයින් බුදුරජාන් වහන්සේ උස වැඩි වගේ තියෙනවා. පහුවදා ඒ බමුණා අසූරියනක් උස උණ ගහක් තියාගෙන තමයි බලන් හිටියේ. බුදුරජාන් වහන්සේ එදා වඩිනකොට ඒ බමුණට තේරුණා බුදුරජාන් වහන්සේගේ දනිස්සටවත් මේ උණගස උස නැති බව. මෙන්න මෙහෙම උත්සාහ කරන බුදුරජාන් වහන්සේ ඒ බමුණෙන් අහනවා, බමුණ මේ නුඹ මොකද්ද මේ කරන්න හදන්නේ? එතකොට ඒ බමුණ කියනවා, භාගතුන් වහන්සේ මම ඔබ වහන්සේ උසමයින් හදන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ ප්‍රකාශයක් කරන ඒ වෙලාවේ, බමුණ මම සාරා සංකල්ප ලක්ෂ පෙරඹුරුවේ කාටවත් මගේ ප්‍රමාණය ගණන් කරන්න පුළුවන් වෙන්නේ නෙමෙයි කියලා.
ඔන්නෝම මේ කතාව සිදු වෙලා තිබුණා කියලා ප්‍රථමතම වර්තා කරන්න දැන් අවසන් වශයෙන් මේ කතාව මහා අවසන් මිනිත්තු කීපයක ගමන් කරන නිසා අපට කියන්න බුදු ධර්මයෙන් ලැබෙන පන්නරය බුදු දහමට අනුව ජීවත් වීමේදී අපට ලැබෙනා වූ සෙත් මේ හැම දෙයක්ම හේතුපාදයක් කරගෙන අපේ සමාජය අපේ වර්තමාන දරු පරපුර සිනම් තරුණ පරපුර මේ අඩුමහල් හැම දිනාටම ගමන් කරන්න හැකියාව තිබෙනවා. දැන් මේ දැයෙහි නුවණැස විදුරල මඟ වන්න දුලේ ආරමුණත් අපේ දරුවන් හොඳ මාර්ගට යෑම සහ අන් සියලු දෙනාමත් ඒ මඟට එක්ක ගැනීම නිසා එන අපිට කියන්නේ බුදුදහමේ ශක්තිය පිහිටෙන නිසා බුදුදහම අනුගමනය කරමින් හොඳ දේම කරමින් ධර්මයේ හැසිරුණොත් අපිට හොඳ ගමනක් යන්න පුළුවන්. මේ දේ කොහොමද අපි අවසන් වශයෙන් අපේ දරුවන්ට පැහැදිලි කරලා දෙන්නේ? ඔව්.
බුදුදහම කෙනෙකුට හරියට අවබෝධ කරගන්න පුළුවන් නම් ඔහුට මේ ජීවිතේ පමණක් නෙමෙයි ඉදිරි ජීවිත ලක්ෂ කෝටි ගාණක් සහනයටපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ළඟ ළඟ නිවන් නොදකින කෙනාටත්. එහෙම නැත්තම් ගොඩක් උත්සාහ කරන පුද්ගලයෙකුට ඉතා ඉක්මනට නිවන් දකින්න පුළුවන්. මෙහෙමයි දැන් අපි සාමාන්‍යයෙන් වර්ෂ 13ක් විතර පාසල් යනවා. ඊට පස්සේ උසස් අධ්‍යාපනය හදාරනවා. ඊටත් පසු තමයි අපි රැකියාවක් කරන්න යන්නේ. ඉතින් බලන්න අපි එක ජීවිතයක් සාහනයකට පත් වෙන්න අවුරුදු කීයක් මහන්සි වෙනවද? යම් කෙනෙක් මේ බුද්ධ ශාසනය ওই විදිහට මහන්සි වුණොත් ඕවගේ නෙමෙයි ඔය කියන ප්‍රමාණය ඉතාම අඩු ප්‍රමාණයක්. මහන්සි වුණොත් ඔහුට පුළුවන් ජීවිත කෝටි ගාණක් ඊටත් වැඩි ගාණක් බොහොම සහනයෙන් ඉන්න. දැන් සාමාන්‍යයෙන් අපි රැකියාවක් කරත් අපිට මහන්සි වෙන්න වෙනවා. ඒ ඉදිරියට මහන්සි වුණේ නැත්නම් ඒත් අපිට සහනයක් වෙන්නේ නැහැ. ඒත් මේක හිම එකක් නෙමෙයි. බුදුරජාන් වහන්සේ කියන්නේ මේ සියලුම දුක නැති කරන ක්‍රමයක්. ඒ සියලුම දුක කියලා කිව්වම දැනට අපිට පවතින දුකත් මේ දුකට අයිති. බුදුරජාන් වහන්සේ නැති කරගන්න කියලා කියන ප්‍රමාණය ඒකේ ප්‍රධානම කොටස තමයි දැනට අපිට පවතින දුක්ය. ඉතින් මේ දුක නැති කරගැනීමේ ක්‍රමය කියනක අවබෝධ කරගත්ත කෙනාට මේ ලෝකයේ බොහොම සහනදායී තැනක් වෙනවා. අද අපි කතා කරේ තිසරණ ගැනනේ. මේ තිසරණ කියන එක හරියට අවබෝධ වුණොත් ඔහුට හම් වෙන ප්‍රතිඵලය කියලා නිම කරන්න බෑ. ඒක මත උදාහරණයක් කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා, ඒවං අචින්ත්‍ය බුද්ධ. බුද්ධ ධම්ම අචින්ත්‍ය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන හිතල ඉවර කරන්න බෑ. අචින්ත්‍යයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අචින්ත්‍යයි. හිතල ඉවර කරන්න බෑ. අචින්තියේසු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝ. ඒ එවැනි සිතල ඉවර කරන්න බැරි අචින්ත වූ ධර්මය, අචින්ත වූ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම, ඒ පැහැදීමේ විපාකයත් කෙනෙකුට හිතල ඉවර කරන්න බැරි වෙනවා කියලා.
මේ ආකාරයට තමයි බුදුදහම පිළිබඳව අද දවසේ කතාබහ අපේ මේ ප්‍රවේශයක් ලබා ගත්තේ. කතාබහ කරන්න නම් මේ මාතෘකාව ඔස්සේ බොහෝ දුරකට තිබෙනවා. නමුත් මේ අපට තිබෙනා වූ කාල හොරාවේ අපි කොහොමද මේ දේ සංක්ෂිප්ත කරන්නේ කියන කතාබහ තමයි අපි එක්කලේ අද දවසේ උසස් සතිය ළඟලඟම එනවා. මේ වෙසක් මාසයේ අසිරියත් එක්කම වක්මහේ අසිරිය විසිනම් අපි දැන් සම්බුදු තෙමඟුලේ අසිරිය වඳින්න සූදානම් වෙලා ඉන්නේ. එනිසා සදහම් සිතින් යුක්තව දැහැමි සිතින් යුක්තව හැම දිනාටම පිහිට උපකාර කරමින් ජීවත් වෙන්න හැකියාව ලැබෙනවා නම් විශේෂයෙන්ම අද ගෙවන්නා වූ දවසේදී ඔබට අයට යම් කිසි උදව්වක් කරන්න හැකියාව තිබෙනම් එය හිතේ සතුටට තියාගන්න. එනිසා එහෙම හැම දිනම කරද්දී අපේ සමාජය බොහොම සුන්දර වෙයි. අද දවසේ කතාවහර අපි ආරාධනා පිළිගෙන මෙහි පැමිණි බුද්ධහම පිළිබඳව ගවේෂකයින් ලෙසින් කටයුතු කරන්නා වූ පිරිස අතරේ එය ප්‍රායෝගික තලයෙන් කරන්නා වූ ධර්ම උපදේශක සාමිනි රණසිංහ මහත්මයා බොහොම ස්තුතියි ඔබට.
බොහොම ස්තුතියි ඔබ සැමට. තෙරුවන් සරණයි.
හැමදාමත් වගේම අපි ඔබට කතා බහ කරන මේ වැඩසටහන නිෂ්පාදනය කරන්නේ ඔබේ හිතවතිය රශිකා වික්‍රමසිංහ නිෂ්පාදිකාව. අද දවසේ ප්‍රසන්න කපුගේ නිහඬ තාක්ෂණ සහාය ලැබෙනවා. මේ හැමදාමත් කටයුතු කරන්නේ මම සංජය මදුසංක මුතුමනේ. හැම දිනාටම සිත නිවාසන සෙන හැමදාමත් හොඳින් ඉන්න වාසනාවන්ත දිනයක් උදා වෙනවා.
සින්දු කියන්න, කතා අහන්න, දැනුම ලබා ගන්න. සිංචි අපට විදුලේ ළමා ගුවන් විදුලිය FM 102.6.